හොඳයි පින්වත්නි, එහෙමනම් අදත් අපි ධර්මදේශනාවෙන් පස්සේ කෙටි කාලයක් ගන්න පුළුවන් අපිට ධර්ම සාකච්ඡාවක නිරත වෙන්න. එහෙනම් මේ පින්වුතුන්ට කාට හරි ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න දැන් අවස්ථාව තියෙනවා.
ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කරු ස්වාමීන් වහන්සේට.
සත්‍යයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියලස්.
ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ ගණනවනේ මේ කාය අනුපස්සනම් මුලින් කරලා ඊට පස්සේ වේදනා අනුපස්සනම හරහා ගිහින් ඊට පස්සේ හිත දිහා බලලා සිත නිදහස් කරගන්න කියලා. එතකොට සමහර වෙලාවට දැන් අද මුලදීම කිව්වා නිදහස් මනස ලබා ගන්න අනුපස්සන තුනෙන්ම යන්න කියලා. කියන්නේ කාය අනුපස්සනාවෙන් හෝ වේදනා අනුපස්සනාවෙන් හෝ චිත්ත අනුපස්සනාවෙන් හෝ යන්න පුළුවන් කියලා. එතකොට දැන් කාය අනුපස්සනාවෙන් යනවා කියලා අපි කිව්වොත් ඒ කියන්නේ කාය අනුපස්සනාව ඉවර වෙනකොට නිදහස් මනසක් ලබා ගන්න තැනට යනවා කියන එකද? එහෙමනම් එතකොට චිත්ත අනුපස්සනාව මිස් වෙනවද? එතකොට කොහොමද ඒක වේදනා අනුපස්සනාව මිස් වෙනවද?
ඒක තමයි මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔය ප්‍රශ්නය නගන්න වෙන්නේ ඒ කියන්නේ දැන් එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් තවත් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ ඒ සූත්‍රයේ නම වශයෙන් මතක් කරොත් පදේශ සූත්‍රය කියලා කියන්නේ. එතෙන්දී අහන ප්‍රශ්නය තමයි මේ අනුපස්සනා හතරම අවශ්‍යද කියන කාරණා. දැන් ඒ වගේ ප්‍රශ්නයක් තමයි දැන් මේ නගන්නේ. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ එක අනුපස්සනාවක් හෝ බහුලීකృత කළා තියෙනවනම් එකක් හරි එතනින් පුළුවන් කියනවා සෝවාන් මට්ටම දක්වා යන්න. හැබැයි ඉන් එහාට යන්න නම් තව තව ගැඹුරට යන්න නම් ඉදිරි මාර්ගඵල දක්වා යන්න නම් මේ හැම අනුපස්සනාවකම යම් පමණක අවබෝධයක් යම් පමණක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අවශ්‍යයි කියලා කියනවා. ඒ අනුව අපිට තේරෙනවා ඒකත් ඒ ඊට පස්සේ තියෙන සූත්‍රයේ සාමන්ත සූත්‍රය කියලා එතනදී බාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ අනුව අපිට තේරෙන්නේ මේ එක එක අනුපස්සනාවක් තනි තනියෙන් අනිත් ඒවා ගැන අමතක කළ එකක් වැඩුවොත් ඒක ඇත්තටම පටන් ගන්න වෙන්නේ තින් කාය අනුපස්සනාවකින්. ඒ බඳු එකක් අනිත්තර නොගිහින් බව තනි කර ඒකම වුණත් බහුලීකృత කිරීමෙන් එතනින් සෑහෙන ගැඹුරකට යන්න පුළුවන්. හැබැයි ඒකෙන් වැඩේ කරගන්න බැරි වුණා. අපි ඔය ඉබේටම නිකන් ඊළඟට තල්ලු වුණා. ඉතින් අපි ඒක වළක්වන්න අවශ්‍යත් නැහැ. මොකද හේතුඵල ධර්මයක් වශයෙන් එහෙම නැත්තම් අර ඕපනායක ගුණයක් වශයෙන් අන්න අපි එකන් ගියා වේදනා අනුපස්සනාව. ඉතින් අපි ඒක වඩනවා. එතකොට සමහරට එතනදී අපේ යම්කෙසේ අරිට වඩා කලින්ට වඩා අවබෝධයක් එන්න පුළුවන්. ඒ නිසා මේ හතරම ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා. ඉතින් අපිට ආයුධ හතරක් තියෙනවා නම් ඒ ආයුධ හතරම පරිහරණය කරන හැටි හොඳට අවබෝධයක් අපි ගාව තියෙනවා නම් එතකොට අවස්ථානුකූලව ඒ ආයුධ හතරම අපිට ප්‍රයෝජනය ගන්න පුළුවන්. නමුත් අපි දන්නේ එක ආයුධයක් ගැන නම් එක ආයුධයක් හසුරවන්න පමණයි නම් අපි දන්නේ. එතකොට අපිට ඒ අනිත් ආයුධවල ගන්න තියෙන ප්‍රයෝජනය මදි. අපිට ඒ ප්‍රයෝජනය ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හතරම ශක්ති පමණින් දියුණු කිරීම වැදගත් වෙනවා. ඉතින් ඒකත් අපිට මේක ඊළඟ එකට පණින්න බෑ. මේක ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. මේ හරි නිකන් මේ පැලයක් පොඩ පොඩ වර්ධනය වෙලා ලොකු ගහක් බලවට වෘක්ෂයක් බවට පත් වෙනවා වගේ අපිට තියෙන්නේ මේ දවසේ තමන් කරගෙන යන භවනාව කරගෙන යනවා. ඊළඟ දවසෙත් ඒ විදිහටම වඩනවා. ඉතින් මේ විදිහට අපි අර එදිනෙදා දවසේ කාර්යයක් වශයෙන් දිනചര്യාවක් වශයෙන් භවනාව දියුණු කරගෙන යනවා නම් ක්‍රමානුකූලව ඊළඟ මට්ටම් වලට මේ ධර්ම විසින්ම අරගෙන යනවා. එතකොට අපිට දන්නේම නැතුව මේ සතර සතිපට්ඨානයේම වඩන හැටි තේරෙන්න පටන් ගන්නවා.
හොඳයි.
ඊළඟ ප්‍රශ්නේ ප්‍රියාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට භාවනාව ගැනයි කියන්නේ, අහන්න පුළුවන්ද?
ඔව් පුළුවන් අහන්න.
ස්වාමීන් වහන්සේ ගිය සතියේ කලින් සතියේ මම ස්වාමීන් වහන්සේගෙන් කමටහන් ගත්තා. මට පරියන්කේදී තිබුණේ ඔක්කොම දේවල් නොදැනී ගිහිල්ලා නිකන් ශක්තිය විතරක් එක එක විදිහට මුළු ඔක්කොම එකක් වෙන තැනදී කම්මැලිකම එන එක තිබුණේ. ඊට පස්සේ ඔබ වහන්සේ ඇහුවා මගේ සක්මන ගැන. මම ඔබ වහන්සේට
කිව්වා මම සක්මන් ඕම කලාතුරකින් කරන්න කියලා. පස්සේ ඔබ වහන්සේ මට කිව්වා සක්මන ආපහු කරන්න පටන් ගන්න කියලා. පස්සේ මම සක්මන කරන්න පටන් ගත්තා. මම පටන් ගත්තේ පාද එසවෙන තැන ඉඳන් කාපට් එක භාගෙකුයි ටයිල් වල භාගෙකුයි කියන තැනක පටන් ගත්තේ. පස්සේ එසවෙනකොට සිහිතල දැනෙන එක ගැන, ඊට පස්සේ තද වෙන තැනුත්, කුෂන් එක තද වෙන තැනත්, බෝල් එක ළඟින් වැඩිපුරම ශක්තියක් යොදන හැටි, එතකොට පාදේ ඇතුළ පැත්තට වෙන්න හරියෙන් තමයි ඔක්කොම ක්‍රියාකාරීත්වය වෙන්නේ කියන බවත් ඔක්කොම විස්තර බැලුවා. ඒ පළවෙනි දවසේ ඔසවන එක විතරයි බැලුවේ ඔක්කොම. ඊළඟ දෙවෙනි දවසේ ඒකට තබන එකත් ඒකට එකතු කරා. ඒකෙත් විස්තර පේනවා සීතල දැනෙන තැන්, පද වෙන තැන්. එමෙම බල බල පළවෙනි දවසේ විනාඩි 20කුත්, දෙවෙනි දවසේ විනාඩි 25කුත් කරා. ඊට පස්සේ තුන්වෙනි දවසේ දීගට කරගෙන යනකොට මඟකදි වගේ මට අර වැඩියෙන් විස්තර පේන එක අඩු වෙන්න පටන් ගත්තා. ඒක සෙන්සිටිවිටි එක නැති වෙලා යනවා වගේ මට දැනුණා. ඊට පස්සේ මට හිතුණා මොකද වෙන්නේ කියලා. පළවෙනි දේ දවසේ ආවත් එහෙම මෙහෙම හිතුවේ ආවයි වුණාට පොලිපරේෂන් උනේ නැහැ. පළවෙනි දේ දවසේ ගොඩක්ම හිත උද්‍යෝගෙමයි. දැන් අර අඩු වෙනකොට ඒ උද්‍යෝගෙ බැහැලා වගේ මට දැනුනේ. ඊට පස්සේ මට හිතුණා අර ගෙවිලා යනවා වගේ, හුස්ම මේකත් ගෙවිලා යනවද කියලා. පස්සේ ඒත් මම එහෙම කරගෙන ගියා. එතකොට මට ගොඩක් හිත තැම්පත් වෙලා තිබුණත් නිතරම ආවා මේක මම කියන්න ඕනේ, මම ලියන්න ඕනේ මේක. මේ ඒක දිගට දිගට ආවා. ඊට පස්සේ මම ඒ දිහත් දිගටම කරගෙන ගියා. විනාඩි 30ක් විතර ගන්නේ තමයි ගියේ. මොකද අර උද්‍යෝගිමත් නැති බව, අර පරියන්කේදී තරම්ම කම්මැලිකමක් නැති වුණාට දැන් මට පේන්නේ පාතුලක් කියන එක. අර ඒක ගෙවිලා ගිහිල්ලා නිකන් වැදෙන තැන මොකක්ද ඡායාවක් තියෙනවා, ඒ රෙන්ඩ පාතුලක් කියන ඉමේජ් එකක් නැහැ. එතන තමයි ස්වාමීන් වහන්සේ මම දැන් ඉන්නේ.
හොඳයි, කරලා තිනවා හොඳයි. ඒ කියන්නේ අපිට අර පරයන්කේදී වෙච්ච සංසිද්ධියම දැන් මෙතනදිත් අත්දැකලා තියෙනවා. ඉතින් අර තමන්ට තේරිච්ච එක හරි. ඒ කියන්නේ හුස්ම රැල්ල ගෙවිලා යනවා වගේම දැන් මේ සක්මනේදීත් අපිට ඒ එබඳු චක්‍රයක්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතුවොත් මේ දිගට දිගට මේ විස්තර, මේ ලක්ෂණ වැඩි වැඩියෙන් දිගට දිගට පෙනේවි කියලා, ඒක ඒ එබඳු නීතියක් වළංගුයි යම් කාලයකට. හැබැයි ඒකේ යම් අවස්ථාවකදී ඔක අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරෙනවා කියන්නේ දැන් ඒ විස්තර පේන්නේ නැහැ. හිත ටිකක් තියන් උදාසීන වෙනවා. නිකන් අර තිබිච්ච රේඛා මැකිලා යනවා. ඒක නිකන් බොඳ වෙලා යනවා. ඒතකොට නිකන් ඔහේ ඇවිදිනවා. නිකන් අර හරි පාවිච්ච ගතියකින්, නීරස ගතියකින්, කම්මැලි ගතියකින් තමයි දැන් හැබැයි වැඩේ යන්නේ. හැබැයි යන්න ඕන පාරේ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මෙතන තියෙන්නේ අන්න ඒ වගේ චක්‍රයක්. අපි අනිවාර්යෙන් සක්මන කරද්දී ඔය චක්‍රේ පසු කරගෙන යන්න ඕනේ. මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ උදාසීන වුණා කියලා, නීරස වුණා කියලා, කම්මැලි වුණා කියලා නතර කරන්න නැතුව දිගට කරගෙන යෑම තමයි අපේ පැත්තෙන් එන්න තියෙන්නේ. හිත ටිකක් එච්චර දැන් ආස නැහැ. අර කලින් තරම් සක්මනේ විස්තර පේන්නේ නැහැ. අපි හිතනවා මේ සංවේදී බව අඩු වෙලා කියලා. අපි හිතනවා සතිය දුර්වල වෙලා කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි උතන වෙන්නේ. ඒ අරමුණේ විස්තර බලන්නම ඒ අරමුණේ නිමිති ගන්න බැරි වෙනවා අපේ හිතට. ඒ විස්තර පෙනීම හරහාම හිත නිමිති ගැනීම පොඩ පොඩ අත්හැරලා දානවා. ඉතින් ඒ தത്വයට අපේ හිත ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා උත්සාහන්ත වෙන්න. නිසා මේ වෙලා තියෙන දේ ඊටාම හොඳයි. දැන් සක්මනෙනුත් ප්‍රයෝජනේ ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා සක්මන ඔය කරන විදිහටම කරන්න යන විදිය හොඳයි. සක්මනයි පරයන්කේයි සමසම වගේ කරගෙන යන්න දැන්. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය ශාමිලා විජේසිංහ ඉදිරිපත් කරන්න.
ස්වාමිනාස්ස මා මේ කොමාරිට සම්බන්ධ ප්‍රශ්නයක් දෙන්නවා.
ඉස්සෙල්ලම පරියංකයයි සක්මනයි ගැන කියනකොට ඒක දැන් ගැඹුරකට යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පරියංකයම නිකන් සර්ෆස් ලෙවල් එකේ වගේ තියෙන්නේ. ඒ කොට අර සිතුවිලි තනවා, කය දේවල් දැනෙනවා, කිස්තරක් කියනවා. ඒක ලොකු ගැඹුරකට යන්නේ නැහැ. මේ එතකොට අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා එදිනෙදා ජීවිතේදී රාගයට සාපේක්ෂව ද්වේෂයට ප්‍රතික්‍රියා කරන මට්ටමේ වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ රාගයට අර එනකොටම දැකලා ඒකට ඇලෙත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි අර ද්වේෂයට සමහර වෙලාවට ප්‍රතික්‍රියා කරනකොට අර ඉන්නේ කිව්වා වගේ අර පොඩි කනස්සල්ලක් තියෙනවා. ඒකට ඒක සාමාන්‍ය දෙයක් ස්වාමීන් වහන්සේ
නෑ ඒක අසම් නෑ නෑ ඒ කියන්නේ දැන් අපේ මුලදී සමාධියක් එක්ක ගැඹුරකින් තමයි අපේ ඔය සිතුවිලි වලින් තොරව කෙලස් වලින් තොරව එහෙම නැත්නම් නීවර වලින් තොරව හිත පවත්වන්නේ. මේ සමාධියක පිහිටෙන. හැබැයි ටික ටික මේක වඩන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එච්චර ගැඹුරු බරපතල සමාධියකට යන්නේ නැතුව බැරිද මේ හිත නීවර වලින් තොරව පවත්වන්න? බැරිද මේ හිත උපාදානයන්ගෙන් තොරව පවත්තන්න? බැරිද මේ හිත තණ්හාවකින් තොරව පවත්තන්න? එතකොට ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. නොගැඹුරු මට්ටමකදීම පුළුවන් ද කෙලසුන්ගෙන් තොරව ඉන්න? නීවරණ වලින් තොරව ඉන්න. එතකොට අමාරුයි අත්‍තරම. මොකද අපේට අර කලින් ලැබිච්ච සමාධියේ රැකවරණය දැන් පොඩ්ඩක් දුර්වල වෙලා. එතකොට අන්න ආයිත් කෙලස් පහර දෙනවා. තොරබේ අපිට පුළුවන් නම් නැවතත් අන්න මේ අද කක්නත් අපි කතා කරපේ නීවරණ කොටස වඩන්න. නායතන කාමච්ඡන්දයක් එනවා. නායතන ද්වේෂයක් එනවා. ද්වේෂයෙන් බැහැර වෙලා ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් තේරුම් ගන්නවා. ඉතින් එතකොට ඒ ලේයර් එක නැත්තම් ඒ හිතේ ඒ තියෙන තට්ටුවත් ගැලවිලා යන්න පටන් ගන්නවා. ඒ තට්ටුවත් නිකන් දුර්වල යන්න පටන් ගන්නවා. හිතන්න යම් දවසකදී ඔය විදිහට අපේ මේ මුහුණ මූණලා සටන කිරීම නිසා ඒ තියෙන අපේ හිතේ තියෙන ඒකලස් තට්ටුවත් ගලවලා ගියා කියලා. එතකොට අන්න අපිට පුළුවන්කම ලැබෙනවා දැන් නොගැඹුරු සමාධි මට්ටමකදී අර තරම් ප්‍රබල බරපතල සමාධියක් ඕනේ නැහැ. නොගැඹුරු සමාධි මට්ටමකදී පවා හිත අර වගේ කොහෙවත් ඇසුරු නොකර අනිශ්චිත වාසය කරන්න ඔන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ක්‍රමවේදය නැවත නැවත අපිට අනුගමනය කරන්න අවශ්‍යයි. අපි නිකන් එතකොට අන්තිමට නිකන් ඔහේ නිකන් ඉන්නවා වගේ. ආයි භාවනාවක් කරන්නේ නැහැ. නිකන් සක්මනට ගිහිල්ලා ඔහේ ඉන්නවා. අමුතෙන් ආයි වම දකුණ කියන්නවත්, ඔසවනවා තබනවා කියන්නවත්, නැතුව මේ එහෙම නැත්තම් මේ පාදයේ දැනෙන ධාතු ලක්ෂණ වලට හිතව දන්නවත් ඒ මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඉඳගෙනත් ආනාපාන සතිය වඩන්නවත්, වේදනානුපස්සනාව වඩන්නවත් ඒ මොකක්වත් නැහැ. නිකන් ඉන්නවා. හිතට ඔහේ යන්න දෙනවා. දැන් තාමත් හිත යනවා නම් මොනවා හරි ඔස්සේ. එතනම අපි උපයෝගී කරගන්නවා මේ ගිය ස්වභාවය. අපිට පරණ දෙයක් මතක් වුණා. මතක් වීම හරහා හිතේ ඔන්න ද්වේෂයක් මතුණා. ඔන්න ද්වේෂයක් පහළ වුණා කියලා අන්න තමන් තේරුම් ගත්තා. කලින් තිබුණේ නෑ ද්වේෂයක්. ඔන්න දැන් ද්වේෂයක් පහළ වුණා කියලා තේරුම් ගත්තා. ඉතින් එතකොට අපිට ඇත්තටම හිතට දැන් කරන්න වෙන්නේ යන්න දිදී තමයි මේක බලන්න වෙන්නේ. නැතුව අපි හිත තද කරගෙන හිටියොත්, සමාධිමත් කරගෙන හිටියොත්, හිර කරගෙන හිටියොත් හිත යන්නේ නෑ. මොකද එතනදී බරපතල වැඩි, අපේ වීරය වැඩි. ඒ වෙනුවට හිතට ඔහෙ යන්න දීලා තමයි දැන් කටයුතු කරන්නේ. මොකද දැන් අපි දන්නවනේ මේක. අපිට දැන් වැඩිච්ච සතියක් තියෙනවා. යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙනවා. හිතේ පැහැදිලි බවක් සම්පජඤ්ඤයක් තියෙනවා. ඉතින් ඒ නිසා යාට පොඩ්ඩක් එළිය නටන්න දීලා අපි බලනවා මෙයා කොහොමද දැන් නටන්නේ? කොහොමද දැන් මෙයා හැසිරෙන්නේ? තාමත් මොන අරමුණ වලටද යන්නේ? මොනවද මගේ තාම තියෙන ආශ්‍රවයන්? තාම මගේ හිතේ තියෙන තැම්පත් වෙලා තියෙන මුල් බැසගෙන තියෙන මණ්ඩි බැහැගෙන තියෙන දේවල් මොනවද? ඒ පරණ පුරුදු මොනවද කියලා? ඉතින් අපි එයාට පොඩ්ඩක් දඟලන්න දීලම තමයි බලන්න වෙන්නේ.
ඒකත් සයිලන්ස් අර රාගයට සාපේක්ෂ ඒක සාමාන්‍යයි. කියන්නේ ඒක අර රාගයට ප්‍රතික්‍රියා කරන එක වෙනස් දේශයට ප්‍රතික්‍රියා කරන එකට වඩා සම්පූර්ණ
දැන් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ?
සෝරණස එහෙම ලොක්කුවට කරන්නේ දැන් අර පීයේ කිව්වා වගේ දැන් මොකක් හරි හිතට දුකක් දෙන අරමුණක් දැක්කම ඒ දුක තියෙන පැත්තට තමයි වැඩි ස්වාමීන් වහන්සේ දැන් රාගයක් නිකන් මොකක් හරි ලස්සන ඇඳුමක් දැක්කට ලස්සනකින් ඒවට ඇලෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අර කාට හරි දුකක් එහෙම තියෙනකොට අර පොඩ්ඩක් ඒකට ගිහිල්ලා ඊට පස්සේ එතනට මොන හරි මම කරන්න ඕනේ කියන එක තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් අර හිතේ එක දිගටම තියෙනවා. ඒත් ස්වාමීන් වහන්සේ මට කිව්වනේ පොඩ්ඩක් ඇරිලා යයි කියලා.
ඔව්. හැබැයි ඔතෙන්දී තින් පොඩ්ඩක් මේ සම්බර කරගන්න එක වටිනවා. ඒ කියන්නේ දැන් අපි හිතේ සතුට අඩු වෙන්න ගත්තොත් එතකොට අර නොදැනුවත්වම හිත අනිත් පැත්තට වැටෙන්න පුළුවන්. හිත දැන් හොයන්නේ ටිකක් දුක් වෙන දේවල්, ප්‍රශ්න කරන දේවල්, ප්‍රශ්නකාරී දේවල්. හිතන්න දැන් අපි ඉස්සර තරම් ඔන්න හිත සතුටු කරන දේවල් කරන්නේ නැහැ. සින්දු අහන්නේ නැහැ, චිත්‍රපටි බලන්නේ නැහැ, යාළුවෝ මිත්‍රයෝ එක්ක යන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, විහිළු කරන්නේ නැහැ. නිකන් දැන් ටිකක් මධ්‍යස්ත වෙන්න ගන්නවා. වැරදි නැහැ, තරක නැහැ. හැබැයි නොදැනුවත්වම අපි ඕකේ අන්තිකට යන්න ඉඩ තියෙනවා. දැන් හිත හොයනවා ඒ වෙනුවට නිකන් දුක් වෙන දේවල්, කලබල වෙන දේවල්, ලෝකේ තියෙන ප්‍රශ්න, රටේ තියෙන ප්‍රශ්න, අරයාගේ මෙයාගේ ප්‍රශ්න. දැන් හිත දැන් අනිත් පැත්තකට යන්න ගන්නවා. එතකොටත් ඒකත් වැරදි. අපිට අපි එහෙමනම් අර දේවල් වලින් මේ මොකක්ද ඒකට කියන්නේ මේ උඩට පයින් යන්නෙත් නැතිව, දේවල් නිසා යටට වැටෙන්නෙත් නැතිව මැද්දේ උපේක්ෂාඝාතව ඉන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් ඒකම තමයි බුදුහාඳුරෝ පෙන්නන්නේ මේ අපේ ජීවිතයේ තියෙන උච්චාවච භාවය. උඩ යට යෑම තියෙන අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ අටලෝ දහමට මුහුණ දෙනකොට අපිට පුළුවන් නම් අපිට කැමති දේවල් සිද්ධ වෙනකොට උඩට යන්නෙත් නැතිව, අපිට අකමැති දේවල් සිද්ධ වෙනකොට යටට වැටෙන්නෙත් නැතිව මැද්දටලා ඉන්න පුළුවන් නම් ඒකම තමයි ඉතින් අභ්‍යාසය වෙන්නේ.
ඊළඟ පැනය බද්ධ ජීව ධර්ම කියලා ඉදිරිපත් කරන්න
පුළුවන්.
හොඳයි, තෙරුවන් සරණයි.
ඔබ වහන්සේ ගිවිසුමානේ දෙතුන් විදියට මම දව කලාපී සූත්‍රය දේශනා ටික
ඇහුවා.
ඔව්. ඒකේ ධර්ම කරුණික වලට හොඳට පැහැදිලි වුණා. එතකොට ඒ අනුව මම වේදිකේ කරපු භාවනාවට අනුව මම සාමාන්‍යයෙන් ගන්නේ හැමතිස්සෙම දැන් මට ගැටවුණු එකම දේ තමයි මේ සිතුවිලි මැෂිම පටන් ගන්නෙම මම.
හරි.
එතකොට එහෙම මම එන්නේ නැත්නම් අර කියන තැන නිදහසේ එහෙම වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්.
හොඳයි. ඔව්.
ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ.
ඔව්. ඔව් සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් ඇත්තටම සිතුවිලි පහළ වෙන්නේ හරියට නිකන් මේ යම්කිසි මමයා හදන්න අවස්ථාවක් අරගෙන තමයි සිතුවිල්ල පහළ වෙන්නේ. එතකොට අපි අවධානයෙන් ඉඳලා ඒ අවස්ථාවෙන් බැහැර වෙන්න වෙනවා. නැත්නම් ඒ අවස්ථාවෙන් ගැලවෙන්න වෙනවා. දැන් මෙයා ඉන්නේ මොකාටද කියලා බලාගෙන ඉන්න වෙනවා. මේ සිතුවිල්ල ආවේ ඇයි? මේ හරහා ඒක අපිට මෙතනට මායාවත් ඇඳගමුකෝ. පාරයක් එනවා නෙමෙයි. මායාව ඇඳගත්තාම කතාවක් ටිකක් ලේසි. ඒතර මේ මායාව කොහොමද මේ හිතේ පහළ කරන සිතුවිල්ල හරහා ආයෙමත් මෙතන කෙනෙක් හදන්නේ. මෙතන පුජ්‍යලයක් හදන්නේ. කියලා අර චුට්ටක් ඒ විදිහට අපි ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් එතකොට අර මහත්ය කීපයක ඇත්ත මේ සිතුවිලි පහළ වෙන්නෙම මමෙක් අරගෙන. ඒ නිසා සමහර වෙලාවට ඉතින් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එතනින් අදහස් වෙන්නේ නැහැ සෑම සිතුවිල්ලක්ම මමෙක් අරන් පහළ වෙනවා කියලා. හැබැයි බොහෝ සිතුවිලි එහෙම තමයි. බොහෝ සිතුවිලි පහළ වෙන්නේ, බහුතරයක් සිතුවිලි පහළ වෙන්නේ මේ මමයා පෝෂණය කිරීම සඳහා දරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සිතුවිලි පහළ වෙන්නේ.
ඔව් දැන් මේක හරි
ඒකයි බුදුහාඳුරු කියන්නේ. දැන් අර යවකලාපේ සූත්‍රයේදී විවිධ පැති ඔස්සේ ඔක දේශනා කරන්නේ ඒකයි. මේක හරියට මාන්නේ නිසා එන්න පුළුවන්, තණ්හාවක් නිසා එන්න පුළුවන්, හිතේ තීච්ච විසිරීමක් නිසා වෙන්න පුළුවන්. දැන් ඕකම තව ඔය මේ ධාතු විභංග සූත්‍රයේදී එහෙමත් ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ දැන් එක එක කොයි පැත්තෙන් හිතුවත් අහු වෙලා ඉන්නේ අපි. අපි එක පැත්තකින් අපිව බේර ගන්නකොට තව පැත්තකින් ඇවිල්ලා අපි අහු වෙනවා. අන්න ඒ වගේ හරීම වංචක ස්වභාවයක් මේ සිතුවිලි වල තියෙනවා. අපි එක තැනකින් මමයා හදන එක වළක්ව ගන්නකොට වෙන තැනකින් මමයා හදලා දෙනවා. දැන් හිතන්න දැන් මෙහෙම දැන් ඔන්න මාක් හරි අතීත සිතුවීමක් සිද්ධ වුණා. ඒක ඒක ඇසුරු කරගෙන ඔන්න සිතුවිල්ල පහළ වෙනවා. අපිට තේරෙනවා දැන් ටක් ගාලා මෙයා මේ මොකටද එන්නේ කියලා. දැන් ආයිමත් ඒ අතීත සිතුවීම අල්ලගෙන කෙනෙක් හදන්න තමයි එන්නේ කියලා අන්න තේරුම් ගත්තා. හිතන්න දැන් ඒකෙන් අපේ යන්න අපි ගැලවුණා. ඊට පස්සේ ඔන්න ආයෙ වෙන සිතුවිල්ලක් එනකොට අද නම් මම ගැලවුණා කියලා අන්න නිකන් අපිට ප්‍රශංසා කරන සිතුවිල්ලක් මම දැන් වැඩකාරයා මම දැන් යන්තම් ගොඩ දැම්මා කියලා අන්න එහෙම සිතුවිල්ලක් එන්න පුළුවන්. හැබැයි එතනදිත් පොඩ්ඩක් දැන් අර මම මාව උස්සලා තියාගත්තා. ආයෙත් පොඩි මමෙක් හදාගත්තා. ඒ වගේ හරීම සූක්ෂම අන්දමකින් වංචක ස්වභාවයකින් මේ හිත කටයුතු කරනවා.
ඒ සබාව ලොක්කම හඳුනා ගන්න පුළුවන් තමයි. ඒක පොහේ ඒක ඔක්කොම අත්හැරලා දානවා කියන්නේ හඳුනා ගැනීම ඔස්සේ කිසිම ඉදිරියට යාමක් වෙන්නේ නැහැ. එතනම ගිහින් ආපහු අර විදියටම
ඉන්නවා.
හොඳයි. ඒකට වෙන්නේ මේ මට මම නිකන් හිතපොන හේතු මම තමයි මම තමයි බලන්නේ මේ ස්වභාවයේදී සිත මොකක්ද ඇසුරු කරන්නේ කියන එකක් නිකන් හොයන්න වගේ යනවා.
හරි. හරි වැරද්දක් නැහැ. ඉතින් ඔතනදී ඒ කියන්නේ අපිට හිතේ පහළ වෙන ඒ සියුම් සියුම් දේවල් වටහා ගනිමින් හිත රූපවලට උපාදාන වෙන හැටි, සද්දවලට උපාදාන වෙන හැටි, ගන්ධ රස පහස ඒවට උපාදාන වෙන හැටි, එහෙම නැත්නම් වේදනාවලට උපාදාන වෙන හැටි, හිතේ පහළ වෙන සංඥාවලට උපාදාන වෙන හැටි, හිතේ පහළ වෙන වෙනත් මෛත්‍රියක්, රාගයක්, ද්වේෂයක් ඒවා අල්ල ගන්න හදන හැටි, මේ වගේ මේ හැම පැත්තෙම හිත ගිහිලා ඇලෙන්න, ගැලෙන්න, ගැටෙන්න, තණ්හා කරන්න පටන් ගන්න හැටි දකිමින් අපි වාසය කරනවා නම් දැන් එතකොට අර අපේ ඇතුලේ තියෙන ඒ පුරුදු වලට අපි කරන අනුග්‍රහය අඩු වෙනවානේ. දැන් අපේ ඒ ඇතුලේ පුරුදු තියෙනවා ඕවට ඇලිලා, ඕවට ගැටිලා. අපි අකමැති කෙනෙක් දැකපු ගමන් හිත ගැටිලා පුරුද්දක් තියෙනවා. අපි කැමති කෙනෙක් දැකපු ගමන් ඇලිලා හිතේ පුරුද්දක් තියෙනවා. දැන් අපි ඒවා ඒ පුරුද්ද පෝෂණය කරනවා වෙනුවට ඒක පුරුද්දක් වශයෙන් දැක ගන්නවා. මේකයිල ආශ්‍රවයක් වශයෙන් තේරුම් ගන්නවා. මේකයි අපේ තියෙන අනුසය ධර්මයක්. මේක මේ හිතේ තියෙන මේ පුරුද්දක් කියලා තේරුම් ගත්තා නම් එතකොට අපි දැන් තවදුරටත් මේ පුරුද්දේ වහලෙක් වශයෙන් කටයුතු කරමින් මේ පුරුද්ද පෝෂණය නොකරන නිසා අන්න මේ පුරුද්ද සුළු වශයෙන් දුර්වල වෙනවා. මේ දේ නැවත නැවත කරලා කරලා තමයි අපිට මේ පුරුදු වලින් අපේ හිත මුදව ගන්න වෙන්නේ. يعني වෙනත් වචන වලින් කියනවා නම් අපේ හිත දැන් පුරුදු වල වහලෙක් බවට පත්‍රා තමයි දැනට තියෙන්නේ. ඉතින් අපි මේ බාහිර ක්‍රියාකාරීත්වය හරහා මේ පුරුදු වලට පොඩ්ඩක් පණ ගහන්න ඉඩ දීලා උඩට එන්න ඉඩ දීලා හැබැයි ඒ පුරුද්ද පෝෂණය නොකර අතහැරලා දානවා. ඒ හරහා අන්න ඒ පුරුදු ටික වීක් වෙන්න, දුර්වල වෙන්න පටන් ගන්නවා. තවත් වචන වලින් කියනවා නම් අර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ නූපන් අකුසල් නූපද වීම සඳහා වීරයක් දරන්න කියලා. අපිට පුළුවන් එතකොට මේ හිතේ දැනට නම් අකුසලයක් පහළ වෙලා නැහැ, මට පුළුවන් ද මේ නික්ලේශී හිත තවදුරටත් පවත්වා ගන්න. මෙතෙන්දී අනිවාර්යයෙන් අකුසල් පහළ කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. පහළ වුණා නම් අපි ඒකට මුහුණ දෙන ආකාරය දන්නවා. හැබැයි පිරිසුදු සිත ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ සැනසිලිදායක සත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ සංසිඳිච්ච සත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අපි උත්සාහවන්ත වෙනවා. ඒකට තමයි අපි වැඩි ඡන්දයක් දෙන්නේ. හිත පැටලවිලි වලින් තොරව පවත්වන්න අපි වැඩි ඡන්දයක් දෙනවා. හිතේ තියෙන එතකොට හුදු දැනුවත් බවක්, සරල බවක්, පැටලවිලි වලින් තොර බවක්, සැහැල්ලු බවක් තමයි එතකොට හිතේ තියෙන්නේ.
ඒ වගේම මම සතරසිපත්තාවේ වැඩිවෙද්දී මුලින්ම කායානුපස්සනාවෙන් තමයි පටන් ගත්තේ. කායානුපස්සනාව කොහොමදෙන්නේ? කායානුපස්සනාවේ මට ආපහු කිසිම දෙයක් නැතුව දැනගන්න දෙයක් නැති තරමටම සියුම් වෙලා ඒ කියන්නේ මේ ඉන්නකොට අනිත් දේවල් දැනෙනවා.
හරි.
ඔව්. දැනට ඉන්නේ තමයි දැන් මම ධම්මානුපස්සනාව කියන්නේ මම දැන් සිතුවිලි ඇති වෙන ස්වභාවය දැනෙන ස්වභාවයට ආවේ. මොකද අනිත් ඒවා කිසිම බාධාවක් නැහැ. මොනවා හරි මට දැනෙන්නේ ඒ කියන්නේ අර ස්වභාවයේ ඉන්න බැරි වෙන්නේ මොනවා හරි ඇතුල තියෙන කෙලෙස් නිසා තමයි තව දෙයක් නැగిලා එන්නේ කියන එක මම ඒකලිම හඳුනගත්තා.
හොඳයි. හොඳයි. ඒක තමයි. ඒ කියන්නේ මෙතන තාම මේ ඒ අපේ තියෙන පුරුදු වලින් යම්කිසි උත්ප්‍රේරණයක් එනවා. යම්කිසි උත්තේජනයක් එනවා. ඒ නිසා ආයෙත් ඔන්න හිත වික්ෂිප්ත වෙනවා. ආයෙත් හිත කැළඹෙනවා. හැබැයි ඒ කොයිතරම් දේවල් එළියෙන් සිද්ධ වුණත් අපිට කොයිතරම් බාධා ආවත් හිත කැළඹෙන්නේ නැත්තම් හිත සැලෙන්නේ නැත්තම් අන්න ඒ කියන්නේ ඇතුලේ ඒ මණ්ඩි ටිකක් අඩු වෙලා කියලා කියන්න පුළුවන්. හිතේ පුරුදු වලට දැන් අපිව නටවන්න බැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි කියන්නේ බොහොම අවංකව නිහතමානීව අපේම හිත හිතා බල අපේම හිත දිහා බලබලා බලබලා මේ ගමන යන්න වෙනවා. අපිට මේ කවුරුවත් කියන්න බෑ දැන් නම් ඔයාගේ හිතේ අරක නෑ මේක එහෙ නැහැ කියලා කාටවත් එහෙම සාතිකයක් දෙන්න බෑ. අපිම අපේ හිත ගැන අවධානයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඕන වෙලාවක කලින් නොතිබිච්ච කෙලේශයක් හටගන්න පුළුවන් කමක් තාමත් හිතේ තියෙන්න පුළුවන් කියලා තමයි කටයුතු කරන එක වඩා සුදුසු. එතකොට අපි අපිට ඕනට අපි ලකුණු දෙන්න යන්නේ නැහැ. තාමත් මේ හිතේ කෙලෙස් තියෙන්න පුළුවන්. තාමත් මේ හිතේ අනුසය තියෙන්න පුළුවන්. ආශ්‍රව ධර්මයන් තියෙන්න පුළුවන් කියලා අපි හැමතිස්සකම අවධානයකින් තමයි ඉන්නේ. සූදානම් ශරීරයෙන් තමයි කටයුතු කරන්නේ. හැබැයි ඒක ඕන්ට වඩා ගෙනහිල්ලා ඒකෙන් වික්ෂිප්තභාවයක් ආතතියක් ඇති කරගන්නෙත් නැහැ. නේද? දැන් අපි සහැල්ලුවෙන් තමයි ඉන්නත් තියෙන්නේ. දැන් මේක වඩන්නත් ඕනේ. හැබැයි නිකන් බය වෙලා කොයි වෙලාවෙ කෙලස් පහළ වෙද දන්නෙත් නැහැ කියලා නිකන් ඒකෙන් ආතතියක් ගත කියලා එහෙම ඉන්න ඕනෙත් නැහැ. බොහොම සහැල්ලුවෙන් එයාට කැමති විදියට ඉන්න දීලා අපිත් පාඩුවේ ඉන්නවා. අවධානෙන් ඉන්නවා හැබැයි. එන්නවා හැබැයි හිතගෙන අවධානෙන් ඉන්නේ. කොයි වෙලාවෙ හෝ ක්ලේශයක් පහළ වෙනවා නම් අන්න අපිට දැනුවත්ව තමයි ඒක වෙන්න ඕනේ. දැන් ඕක ලස්සන බුධාඳුර කියනවා ඔය සමාධි භාවනා සූත්‍රයේදී එහෙම. ඒ කියන්නේ හිතේ කුමක් හෝ ක්ලේශයක් පහළ වෙනවා නම් ඒක විදිතා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති. එයාට දැනුවත්වම තමයි සිතුවිල්ලක් පහළ වුණා නම් සිතුවිල්ලක් පහළ වෙන්නේ. දැනුවත්වම තමයි ඒක සුළු වෙලාවක් හරි පවතිනවා නම් පවතින්නේ. දැනුවත්වම තමයි ඒක බැහැර වෙලාව නම් බැහැර වෙලා යන්නේ. නිරුද්ධ වෙලා යන්නේ. ඒත් අපිට හොරා මොකක්වත් වෙන්න බෑ.
ඔවිගනේ ඇත්තටම
සතියම තමයි. සතියම තමයි තියන්නේ අන්තිමට බැලුවා. ඔව්. ඒ සතිය හැබැයි උමනාවෙන් පවත්වන සතියක් නෙමෙයි.
නෙමෙයි. ඔව්.
ඒක නිකන්
මුලින්ම උමනාවෙන් මේක පොදු වෙනකම් පවත්වා ගන්න ඕනේ. නමුත් ඒක පස්සේ පුරුද්දක් බවට පත් වෙනවා. ඒක තමයි මේ සතර සතිපට්ඨානකදී මම
ලබන. ඔව්. මේ හරියටම හරි. එතන මුලදී අපි ආයාසයෙන් උමනාවෙන් ධෛර්යයෙන් වීරයෙන් සතිය පවත්වනවා, සතිය ඉගෙන ගන්නවා, පවත්වන්න උත්සාහවන්ත වෙනවා. පස්සේ පස්සේ ඒක નિરાයාස සතියක් බවට අපිට උරුම වෙච්ච සතියක් බවට පත් වෙනවා. හොඳයි. හොඳයි. දෙරුවන් සර්ම.
ප්‍රශ්නය සංධ්‍යා මිරිහානට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔකේ
මම මේ හැමදාම සක්මන් භාවනාව පැයක් කරනවා, ආනාපාන සතිය කරනවා. මේ දින 3-4කට පෙර මට සිදු වූ මේ අත්දැකීමක් පෙරවරු 1:36 ඉඳලා පෙරවරු 2:58 අතර ආනාපාන සතිය පරයන්කයකදී මම මේ අත්දැකීම ලැබුවේ. මට හුස්ම හොඳින්ම අරමුණු වුණා. හෘදයේ ගැහෙන ගැස්ම මට දැනුණා. හුස්ම ගැනීමේ අපහසුකම් ආවා. හෘදයේ තුල මස්මණි තිරණය වෙන වගේ දැනුණා. ඒ වගේම දැන් මට හැමලෙම වගේ අර ඇඟේ හිරියක් වගේ වෙන වෙලාවලත් මට දැනෙනවා. ඒ වගේම අද මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අහුන්කන්දීගෙන ඉන්නකොට මට පුදුමාකාර මට හිතෙනවා මම සමාධියකින්ද ඒක ඇහුවේ කියලා. මගේ යම්කිසි හිතේ වෙනස් වීම වෙනකොට මට කඳුළු ආපු අවස්ථාවල් එම තියෙනවා. මේක ඉස්සර දෙපාරක් විතර මට අදත් ඒම ගැටියක් ඇති වුණා. මගේ ප්‍රශ්නේ ඒකයි ස්වාමීනි.
නෑ ඒකේ වැරද්දක් නැහැ. ඉතින් දැන් අපි දැන් අද කතා කරන්නේම දැන් මේ දවස්වල සතිපට්ඨානය ගැනම කතා කරන්නේ. අපි යෝගාවචරයන් වශයෙන් අපි කරන දෙයට අදාළව එහා සැසඳෙන අපේ අත්දැකීමත් එක්ක හොඳට ගැළපෙන දෙයක් කතා කරද්දී එතකොට අපිට ඒකත් එක්ක හොඳට සම්බන්ධ වෙනවා, හොඳට කනෙක්ට් වෙනවා, අපේ හදවතට මේක දැනෙනවා. ඒ නිසා අපේ ඇහැස වලට කඳුළු වීමක් අපේ අපි තුල එක්තරා අන්දමකින් අර ඒකත් එක්ක හොඳට අනුගත වීමක් මුළු හදින්ම පිළිගැනීමක් මුළු හදින්ම අහුන්කන් දීමක් සිද්ධ වෙනවා. ඒක කිසි වැරද්දක් නැහැ. හැබැයි ඊතන මම අද ඒක නැතුව නිකන් වෙන දෙයක් ගැන කතා කළා කියලා. මම ඔන්න ජාතක කතාවක් ගැන කියලා දුන්නා. මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ හිටියා, මේ විදිහට කටයුතු කළා. සමහර විට එතෙන්දී අර තරම් අපිව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අර කරගෙන යන දෙයට හොඳට ශක්තියක් ලැබෙන, ඒ කරගෙන යන දේම තව තව විස්තර වෙන, ඒකට අනුග්‍රහයක් ලැබෙන දෙයක් එක්ක අපි ඉන්නකොට ඒ බඳු ධර්ම දේශනාවක් ඇහෙනකොට අපිට ඒකත් එක්ක හොඳට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඒක වැරද්දක් නැහැ.
ඒ වගේම ස්වාමීන් වහන්සේ මට එහෙම මෑතකදී මේකට සම්බන්ධ වුණේ මට එහෙම සතර සතිපට්ඨානයෙන් ගිය දුකටේ ඔබ වහන්සේගේ දේශනා හරි වෙනත් දේශනා හරි මම එහෙම පිළිවෙලකට අහලක් නැහැ. ඒක නිසා ඒව පරිහරණය කරන්න වෙන්නේ ඒක ස්වාමීන් වහන්සේ.
ඔව් පරිහරණය කරන එක හොඳයි. දැන් මේ දේශනා මාලාවම නිස්සරණවණය වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ වගේම කීපයක් මේ ක්‍රිෂාන්ති මහත්මියත් මේ යොදලා තියෙනවා. ඒ නිසා මේ දේශනා මාලාව විශේෂයෙන්ම ශ්‍රවණය කරන්න අනිත් අයටත් මම ආරාධනා කරනවා. මොකද අපිට එකපාරටම මේ අද කතා කරපු ධම්මානුපස්සනාවෙන් මේක පටන් ගන්න බෑ. මේක අපි ඒකයි මම මුලින්ම මතක් කළේ මේකේ කායනුපස්සනාවෙන් පටන් ගන්න එක ඉතාම සුදුසුයි. ඊටසේ වේදනානුපස්සනාව, ඊටසේ චිත්තානුපස්සනාව, ඒ වගේ අනුපූර ප්‍රතිපදාවක් මෙතන තියෙනවා. ඒ නිසා මුල් දේශනා ටික ඔක්කොම අපේ නිසරණවණේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒවා අහන්න. එතකොට බොහොම පිරිසුදුව තමන්ට කරන්න ඕනේ මොකද්ද, යන්න ඕනේ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද, වඩා ගන්න කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලැබෙවි. ඒ නිසා මුල් දේශනා ටික අහන්න කියලා මමත් ආරාධනා කරනවා.
බොහොම
තින් ස්වාමීන් වහන්සේ දෙවන් සරණයි.
ඊළඟ පැනය සමන්ති හරි කාලිංග හරි දෙන්නගේ කෙනෙක් ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියනවා.
ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේගේ දේශනා අද දේශනාවේදී නීවරණ ධර්ම ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වා විශේෂයෙන්ම කතා කරන්නේ කාමච්ඡන්දය ගැන. ඒ හරහා ස්වාමීන් වහන්සේ ඇත්ත ඇති සැටිය දැනගැනීම කියන්නේ අපි නුවණින් බැලීමනි ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී ඒ සම්මාදිට්ඨිය ඇති වෙලා එතන විදර්ශනාව මේක සිදු වෙන්නේ ස්වාමීන් වහන්සේ. විදර්ශනාවට බහින්න ඒ තත්ත්වයේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇති වෙන අරමුණ කාම ඡන්දය සම්බන්ධ ඇති වෙන අරමුණ අපිට විදර්ශනාවෙන් බලනවා නම් හේතුඵල ධර්මය අනුව හරි ඇති වෙන පංචපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බැලීමෙන් විදර්ශනා භාවනාවට දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ඒ තීල විද්‍ය ස්වාමීන් වහන්සේ මේ ගංගාදී ඉදර ස්වාමීන් වහන්සේ සමහර වෙලාවන් වලට පරියන්චේදී නැත්නම් ධර්ම ශ්‍රවණයේදී නිදිමත ගතියක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ මේ නොහිතපු විදියට ඒකෙන් මිදෙන්නේ කොහොමද? ඔබ දෙකක් විදිහට තමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය.
ඔව්. ඇත්තරම මේ අපි විස්තර කරන කොටස් ඔක්කොම දැන්ම අපි ඇත්තරම කතා කරන්නේ විපස්සනාව කියලා කියන්න පුළුවන්. එතකොට අපි ක්ලේශයක් වශයෙන් හඳුනා ගැනීම, ඒකේ හට ගැනීම තේරුම් ගැනීම, ඒකේ ප්‍රවෘත්තිය තේරුම් ගැනීම, නැත්නම් ඒක වෙනස් වීම විපරිණාමයේ තේරුම් ගැනීම, ඊට පස්සේ ඒක නිරුද්ධ වී යාම, ෂේ වී යාම තේරුම් ගැනීම, මේක එක විපස්සනාවේ මට්ටමක් කියලා කියන්න පුළුවන්. මේ හරහා අපි තුල ප්‍රඥාවක් අවදි වෙනවා. හොඳට මේවැය තියෙන අනිත්‍ය ලක්ෂණය අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේවැයෙන් තියෙන පෙළෙන ස්වභාවය තේරුම් ගන්න පටන් ගන්නවා. මේක මේ මම කරන දෙයක් නෙමෙයි, මේකයි නම් මට අයිති දෙයක් නෙමෙයි, මගේ වසංගේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අන්න ආත්ම ලක්ෂණයක් තේරෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන තියෙන හුදු ධර්මතා ස්වභාවයක්, මෙතන තියෙන හේතු හේතුඵල දහමක් කියලා අන්න අපිට තව හොඳට ගැඹුරට ප්‍රඥාව අවදි වෙන්න පටන් ගන්නවා. තනිකර විපස්සනා තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් පංච උපාදානස්කන්ධය ගැන මහත්යා වචනයක් ප්‍රකාශ කරලා අපිට ඒක ඊළඟ දවසේදී කතා කරන්න පුළුවන්. يعني තව පැත්තකින් ඒක දිහා බලනවා. එතකොට අපිට නීවරණ පැත්තෙන් කතා කරද්දී නීවරණ හරහා අපිට විපස්සනාවක් වඩා ගන්න පුළුවන්. නීවරණ හරහා හේතුඵල දහමක් අවබෝධ කර ගන්න පුළුවන්. නීවරණ හරහා ත්‍රිලක්ෂණයක් අවබෝධ කර ගන්න පුළුවන්. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්න උත්සාහන්ත උනේ. ඊට පස්සේ තීන විද්දේ ගැන කතා කරනවා නම්, නිදිමත ගැන කතා කරනවා නම්, ඉතින් ඒක හුඟක් වෙලාවට අපේ බොහොම කාර්ය බහුලව රාජකාරී කරන මට්ටමේ නම් ඉන්නේ. ඉතින් එබඳු කෙනෙක් ඒවා පොඩ්ඩක් පැත්තකට දාලා ඇවිල්ලා S2 පියාගත්තාම ආනාපාන සතියක් වඩන්න ගියාම හිත නින්දට යන එක තීන මිද්දට බර වෙන එක සාමාන්‍ය සිදුවීමක්. මොකද අපි පුරුදු වෙලා තියෙන බොහොම මේ කාර්යක්ෂමව කාර්යශීලීව බහුලව කටයුතු බහුලව කාර්ය බහුලව කටයුතු කරන්න. නමුත් දැන් මෙතෙන්දි කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එක හුස්ම එක බලන් ඉන්න එක. හුස්ම දිහා බලාගෙන ඉන්න එක. ඉතින් දන්නේම නැතුව හිත තීන මිද්දට වැටෙනවා. දන්නේම නැතුව හිත කම්මැලි වෙනවා. උදාසීන වෙනවා. සැඟ වෙනවා. ඉතින් ඒ නිසා ඒ බාධාව නැත්තම් ඒ දුර්වලකම අපි ගාව තියෙනවා. ඒ නිසා අපිට එබඳු මට්ටමකදී ඔහේ කිරා වැටි වැටි ඉන්නවට වඩා සුදුසුයි සක්මනට යන්නේ. සක්මනට ගිහිලා සක්මනේදී කොහොමද මේ පාදයේ ස්පර්ශයක් ගන්න සිහිය පිහිටවන්නේ? තව තව මේ අරමුණ විචිත්‍රව දැනගන්නේ කොහොමද? විස්තර සහිතව දැනගන්නේ කොහොමද කියලා උත්සාහවන්ත වෙන එක ඊට වඩා වටිනවා. තව පැත්තකින් කියන්න පුළුවන් ඕනේ නම් ඉතින් ටිකක් උණු වතුර ටිකක් වගේ බීලා නැත්තම් රස්නේ තේ ටිකක් එහෙම බීලා කෝපි ටිකක් එහෙම බීලා මූණේ වතුර ටිකක් එහෙම ගාගෙන හොඳට එළිය පහළිය තියෙන තැනක භාවනාව පටන් ගන්න. එතකොටත් ඕක ටිකක් දුරට මග හරව ගන්න පුළුවන්.
බොහොම පැහැදිලි සවන්හස පුරා පිටරුවන් සන්නයි.
නැහැ, පිටරුවන් සන්නයි. ටික
වෙලාවක් ඉඳලා ඔක්කෝ කියලා ඉවයිසේකින් කෙනෙක් සම්මන්නා මයික් එක ඔන් කරලා තියෙනවා. ඔබට ප්‍රශ්නයක් තිබෙනවාද ඉදිරිපත් කරන්න පුළුවන් දැන්?
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මම වහන්සේකින් කමටහන් සුද්ධ කරගෙන දැන් වේදනානුපස්සනාව වඩමින් ඉන්නේ. මම ඒ වගේ මූල කමටහනට එළඹිලා ක්‍රමානුකූලව සිත තැන්පත් වුණාට පස්සේ ඒකතාවයටපත් වුණාට පස්සේ මම දිගටම මූල කමටහන වඩහගෙන යනවා. ඒ යමින් ගමන ටික ඇය භාගයක් විනාඩි 40ක් වගේ ගත වුණාට පස්සේ ඒ කමටහනේ සිටියදීම මට වේදනාව හිමින් දැනෙන්න ගන්නවා. මම ඊට පස්සේ ඒ දිහාවට සිත යොමු කරනවා. ඒක වඩාගෙන යනකොට විසඳින් වේදනාව නිසා බලාගෙන ඉන්න දැඩිව දැනෙන්නේ නැහැ. මුළුමින් දැනෙන්නේ මම බලාගෙන ඒක ගෙවන් වෙලා යනවා. නැවත එක වෙලාවකින් වේදනාව දැනෙනවා. ඒකයි දකුණු පසේ එක එක අංගවලින් තමයි මේ වේදනාව ප්‍රමාණිකව දැනෙමින් පවතින. ඒකට මට දැනෙනවා නිකන් බුබුල් බුබුල් වගේ කියන්නේ. මේක එකපාරට එනවා නෙමෙයි මේ හරියට හුලං ගහනවා වගේ බයිසිකල් පොම්පකින් හුලං ගහනවා වගේ වේදනාව මට පයේ දැනීගෙන යනවා. ඒ නැවත ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක ගෙවන්නවා. නැවත තව තැනකින් වේදනාව පටන් ගන්නවා. ඒක වැඩියෙන්ම මේ සැරේ ප්‍රකටව දැනෙන්න ගත්තී පරයන්කේ ඉඳගෙන හිටපු ආසනයට තද වෙච්ච කොටසේ කුතුම වේදනාවක්. දැන් ප්‍රමාණිකව වේදනාව වැඩි වෙමින් පවතිනවා. ගෙවන් වෙන ඉක්මන් කාලයෙන් ගෙවන් වෙන්නේ නැහැ. මම ඒ දිහා බලාගෙන ඉන්නවා. මට හොඳටම පැහැදිලිව දැන් මම අර පරතෝ බැලමින් බලනවා වේදනාව දිහාව. වෙනත මට මේක දරා ගන්න අමාරුයි. නමුත් මට දැන් ටික ටික මේක දරාගෙන මේකේ ස්වභාවය හිමින් මට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒතකොට මේ වේදනාවේ තියෙන වේදන ගතිය, පීඩන ගතිය, දුක සහගත බව මේ සියල්ලම දිහා මම ප්‍රමාණිකෝලේ බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒ එක්කම වේදනාව ගෙවන් වෙනකොට මට දැනෙනවා උපේක්ෂා වේදනාව. එතකොට අවසානයේදී මට තේරෙනවා මේකේ අනිත්‍ය ස්වභාවය. මට උමනා විදිහට මේක පාලනය කරගන්න බැරි බව අනාත්ම ලක්ෂණය මට ඒ සියල්ල දැන් ප්‍රමාණිකව පැහැදිලිව වැටහිගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මගේ හිතට එනවා මේ ස්වභාවය ඇති වුණේ මම මෙහෙම ඉඳගෙන ඉන්න නිසාද? එතකොට මේක අර හේතුවක් නිසා ඇති වෙච්ච දෙයක්. ඔබ වහන්සේ උපදෙස්සම මම ඒ විදිහට මේ පිළිබඳව සිතමින් කරනවා. මේ ආකාරයට මම ස්වාමීන් වහන්සේ පැය 3ක් විතර කාලේ ගත වෙනකොට මට වේදනාව දිවියදීම හැරුණා. ඊට පස්සේ මම භාවනාව නැතර කර ස්වාමීන් වහන්සේ මට මේක දැනගන්න ඕනේ. මේ වේදනාව දිවියදී මේ හැරෙන එක මම නැවත කරගෙන යන්න ඕනේද? එතකොට පැය 3ක් පමණ කාලේ ගත වෙලා මට මේක තවදුරටත් කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගන්න තමයි මම මේ කතා කරේ. නමුත් වේදනාව දිවියදී නතර කෙරෙච්ච එක වැරද්දක්ද? මේක තවදුරටත් මේ විදිහටම ඒ පරයන්කෙම කරගෙන යන්න ඕනේද කියලා මට ඉදිරියට මේක වඩා ගන්න ඔබ වහන්සේගේ උපදෙස් ලැබෙනවා.
හොඳයි.
සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. මෙතෙන්දී ඒ කියන්නේ පැය 3ක් නම් ටිකක් වැඩිත් වගේ. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් මේක සමබරව අරගෙන යන එක වඩා සුදුසුයි. නමුත් ඉතින් අර කෙනෙකුට දැන් විශ්වාසය පහළ වුණාට පස්සේ ඒක දරා ගැනීමේ ශක්තිය ඇති වුණාට පස්සේ ඉතින් පැය කීපයක් කරත් වැරද්දක් නැහැ. හැබැයි පොඩ්ඩක් අර කයේ සමබරතාවය හිතේ සමබරතාවය පවත්වාගෙන යන්න. ඒ කියන්නේ අපි තුමු ටිකක් දුරට කරා ඊට පස්සේ නැගිටලා ආයෙත් සක්මනට යනවා. සක්මනේ දැනෙන වේදනාවන් දිහා ඊට පස්සේ බලන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඉඳගෙනම කළ යුතුයි කියන නීතියක් නැහැ. මේ වේදනානුපස්සනාව වඩද්දිත් ඕනම ඉරියව්වක වේදනානුපස්සනාව වඩන්න පුළුවන්. ඒ නිසා අපි මේ වේදනානුපස්සනාව වඩද්දි අනිවාර්යයෙන් මේ පහළ වෙච්ච වේදනාව පහව යනකම්ම ඉඳලා නැගිට යුතුයි කියලා එහෙම නියමයකුත් නැහැ. මොකද මේවායේ එක එක මට්ටම් වලදීනේ දැන් අපි එක වේදනාව පහව යද්දි නැගිට්ටා. හැබැයි සමහරවිට වෙන වේදනාවක් ඒත් එක්කම පටන් ගත්තා. මොකද මේවා කොයි වෙලාවේ පටන් ගන්නවද කොයි වෙලාවේ සියල්ල අවසන් වෙනවද කියලා අපිට එහෙම නිශ්චිත වශයෙන් කියන්න බැහැ. අපිට යම් අවස්ථාවකදී නතර කරනවා. සමහරවිට හැබැයි නිකන් Tamanට යම් යම් හෝඩුවාවල් ලැබෙනවා දැන් අවසන් කරාට කමක් නැහැ කියලා. ඒ නිකන් අර භාවනාවේ ඒ බඳු හෝඩුවාවල් Tamanට තමන්ගේ අනුසාරයෙන් හොයාගන්න නිකන් අවස්ථාවක් ලැබෙනවා. හිතන්න සමහරවිට නිකන් මුලින් හොදට කෙරීගෙන ගියා ඊට පස්සේ නිකන් ඔක්කොම ටික හොඳට වැටුණා මේකේ හොඳට යම් නුවණක් අවදි වුණා ඊට පස්සේ මේක අවසන් වුණ ගතියක් නිකන් Tamanට තේරෙනවා ඊට පස්සේ වල සක්මනට යන එක වඩා සුදුසුයි කියලා Tamanට තේරෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මේ තීරණය ගත්තට වැරද්දක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ ඇහැරිච්ච වෙලාවට මොහොතක දිස්සෙන මට දැන් ඇති කියන අදහසක් හිතට ආවා ස්වාමීන්
වහන්සේ. හරි. ඒක තමයි. ඒක දැන් මොකද දැන් ප්‍රමාණවත් කාලයක් අපි වඩලක් තියෙනවානේ පැය 3ක් කියන්නේ සෑහෙන ප්‍රමාණවත් කාලයක්. තේ ඒ බඳු ප්‍රමාණයක් කොහොමත් ඇති. දැන් අපි ඕක ඒ කියන්නේ ඊට පස්සේ අපිට පුළුවන් ආයෙ සක්මනට ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ විවේකයක් අරගෙන සහැල්ලුවක් අරගෙන සවත වඩගෙන යන්න පුළුවන්. එතකොට අර කායිකව මානසිකව දැනෙන වෙහෙස අඩුයි එතකොට. නැත්නම් අපි මේක හුඟක් අර බොහොම වීරයම ඉස්සරහින් තියාගෙන මහා බරපතල විදිහට මේක කරන්න ගියාම මේ භාවනාව ටිකක් කර්කශ වෙන. හරිම වියලි ස්වභාවයකටපත් වෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් මේකේ යම් සමබරතාවයක් පවත්වා ගන්න. ඒක බුදුන් වහන්සේ මතක් කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම සතිපට්ඨානයේ වඩද්දී ඇතැම් වෙලාවට ටිකක් කර්කශ වෙන්න පුළුවන්. ටිකක් වියලි වෙන්න පුළුවන්. ඒ තරම් සතුටක් නොදැනෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කමක් නැහැ. දැන් පොඩ්ඩක් ඕනේ නම් සමත කම්මස්ථානයේ පැත්තට මාරු වෙන්න. කෙටි වෙලාවකට. මේ නිකන් හිත කැමති නිමිත්තකට යන්න. අපිට මෙයාට පුළුවන් ඕනනම් යා සමාධියක් දිනු කරලා තිනවන නම් ඔන්නේ හිතේ ඒ බඳු සමාධියක් පැත්තට යනවා. නැත්තම් අපිට මෙයා මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතියක් එහෙම දිනු කරලා තිනවන නම් අනේ සිත සතුට කරන යම් දෙයක් චුට්ටක් ටික වෙලාවක් දෙනවා. ආයෙත් ඔන්න හිත පණ ගැන්විලා ආයෙනවා. ආයෙත් අර හිතේ තිබිච්ච දරත ගතිය, පීඩන ගතිය, පෙළන ගතිය අයින් වෙලා දැන් ආයෙත් හිත පොඩ්ඩක් ප්‍රබෝධමත් වෙලා එනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් එන්න පුළුවන් මේ සතිපට්ඨානෙට. ඔය විදිහට අර මේ වික්ුණුපස්සේ සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ මේ පැති දෙකම අවස්ථානුකූලව පරිහරණය කිරීම ගැන උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා සැහැල්ලුවෙන් කරගෙන යන්න හුඟාක් අර මේ කයට මේ වද දෙමින් කරගෙන යන්න එපා.
හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට සක්මනට යනකොට ඒ වේදනාව ගැන මෙනෙහි කරන්නේ නැත්තම් සාමාන්‍ය විදිහට
කරගෙන යනවද? ඒකත් කෙලින්ම වේදනාවෙන්ම යන්න පුළුවන්. මේ කියන්නේ වේදනානුපස්සනාම සක්මනේදීත් වඩන්න පුළුවන් නම් ඒකෙත් වැරදක් නැහැ. මොකද දැන් අපි පය තුනක් තිස්සේ පරයන්කේදී හොඳට පුහුණු වෙලා තිනවනේ එනේන වේදනාව බලන්න. එතකොට සක්මනේදීත් තියෙන බඳුන වේදනාවන් රසක්. දැන් අපිට මුලදී දැනුණ ධාතු ලක්ෂණ වශයෙන් හැබැයි දැන් අපිට දැනෙන්නේ ධාතු ලක්ෂණ වශයෙන් වෙන්වෙන් වශයෙන් මේක පටවි මේක ආපෝ එහෙම නෙමෙයි දැන් දැනෙන්නේ. දැන් මෙතන තියෙන නිකන් හුදු උපේක්ෂා වේදනා රසක්. මෙතන තියෙන නිකන් පුංචි අපිට දුක් වේදනා රසක්. පහසු වේදනා සැහැල්ලු වේදනා රසක් මෙතන තියෙනවා කියලා අපිට මේ වේදනා මොහුණු වලින් ඒක දිහා බලන්නත් පුළුවන්.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනය නිලන්ත නානායක්කාරට දෙපත් කරන්න
පුළුවන්.
දෙවන සතුනායි ගරු ස්වාමීන්
වහන්සේ
මම දැන් මාස කීපයක ඉඳලා මේ චෞත්‍ය වැඩසටහන සහභාගීව සමහන් අනුගමනයෙන් සුන්දරම රංගුවේ යෝගදාන දෙනවා. මට තිබිච්ච ප්‍රශ්නය තමයි මම භාවනා පරයන්ක භාවනා තමයි මෙලිකෙන්නේ පරණ භාවනාව කරගෙන යනකොට සතිය හොඳට පිළිහිදවනවා. නමුත් සතිය අකන්න නැහැ. ඒ කියන්නේ අපිටම උස්මෝවාර දල වශයෙන් 40ක් 50ක් වගේ අරකට සතිය පිට යනවා. ඊට පස්සේ මට ආමත් එක තේරිලා එතකොට මට ඇත්තටම ඒක ලොකු ප්‍රතිඵලයක් තිබුණා. මම අර සක්මන් වෙලිය තියෙන සක්මන් මාර්ගයේ සක්මන් වාර 5 10ක් සමානතර 15ක් විතර වෙනකම් කරා. මම ඉතාමත් සමාහිත සමාමය සීය පාත්වගෙන හොඳින් මගේ ප්‍රපාද දෙපතුල ගැටෙන විදිය ඉස්සන විදිය ඊළඟ කකුලේ ආරම්භයේ ඊළඟ පාදයේ පැරෙන විදිය ගැන සිත එකසරයක්වත් පිට යන්නේ නැතුව මට සක්මන් වාර 10ක් වගේ ප්‍රමාණයක් දැන් පුළුවන් වුණා. ඒකට මට දුක හිතට තේජියක් සතුටක් ආවා. අනේ මගේ භාවනේ භාවනාවි දැන් ඉඳගෙන හොඳ ජීවනක් තියෙනවා. අනේ මට මේ සක්මන් භාවනාවේ විනාඩි 10ක් විතර එක විදියට එක ස්ත්‍රීලක් අපිට යනකොට පවත් ගන්න පුළුවන් වුණා නේ කියලා. ඊට පස්සේ මම ඊට පස්සේ මම පරයන්කයට වාඩි වුණාම පරයන්කේදී මට නමුත් අර කියන ඉලංගේ මට එන්න බැරුණා. දරු ස්වාමීන් වහන්සේ දල වශයෙන් පුස්මයන් 50ක් 50ක් යන ප්‍රතිපදාවක් යනවා. හැබැයි මම ඉක්මනට තේරුම් ගන්නවා ගියා කියලා මම ආවම එනවා. ඒතර මම අලුත්කම මම නිකන් මම හිතුවා හරි මම මොකක්ද මේක කරන්න කියලා හිතලා මම බුදුරෝම පරිශ්‍රමයෙන් ඉතාලම සිහිබුද්ධියෙන් ආස්වාසය කියන එක වත මගේ දැන් ආස්වාසය මම දැන් ආසාවේ මගේ විශ්මරල්ල වැදෙන ඔන්න දැන් ශ්වාසනාලයේ තුල මගේ මුස්ම දැන් මගේ කනාලට පිරුණා. හොඳ සතියේ ඉති ඉන්නවා. මම ආස්වාසේ සම්පූර්ණ කරා. මම ප්‍රශ්වාසයේ දිනව කරන්නේ ප්‍රශ්වාසයේ යන ගණේකම හිතන්නේ නැතුව ප්‍රශ්වාසයේ මම ඔන්න එකයි කියලා මම ගණන් කරා. ගණන් කළා ඉවර වෙලා ඒ ගණන් කරනවා එක්කම හිත පිට යන්න දෙන්නේ නැතුව මේ එක කියලා ඉලක්කම මම හොඳට මානසින්නේ එතකොට මට තියෙන ප්‍රශ්නේ ඔබවහන්සේට මේක මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ආනාපාන සති භාවනාව නෙමෙයි. මම අර තාවකාලිකව මේ මම අර ගුවාලයකට ප්ලාස්ටර් කරනවා වගේ මම මේ බලහත්කාරයෙන් කරගත්ත දෙයක් නෙමෙයි. සතිය පවත්ව ගන්න මේ පරයන් කියන එක. ඉතින් මේ ක්‍රමය මම තාවකාලිකව මගේ සතිය තව දුරු වෙනකම් මේක මම කරාර කමක් නැද්ද? ඒක වැරදි ක්‍රමයක්ද? ඒක මොකක් කොහොමද මම මේක දියුණු කරගන්න තව කියන එක තමයි මම වාසිකින් ඉතාමත් ගෞරවණීයෙන් මේ ප්‍රශ්න අහන්නේ අපේ ස්වාමීනි.
මෙතෙන්දී මේ නිලන්ත ඇත්තටම දැන් ඔය ක්‍රමය හරහා අපේ සම්පජඤ්ඤයට වඩා දියුණු වෙන සමාධිය. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පැති කීපයක් පෙන්නනවා සතිය පිහිටවීම කියන එක එකක්. ඊළඟට ඒ අරමුණ තුල ඔහෙ ඉන්නවා කියන එක වැඩි වෙලාවක් ඉන්නවා කියන එක එකක්. හැබැයි අරමුණ විමසලා බලනවා කියන එක අරමුණ විශ්ලේෂණය කරනවා කියන එක තව එකක්. දැන් ඔය ක්‍රමයේදී ඇත්තටම අරමුණු ගණන වැඩි ගණනක අපිට ඉන්න පුළුවන්කම ඇති වෙනවා. හැබැයි අපි අරමුණ විමසන්නේ නැහැ. අපි ඒ වෙනුවට අර හිතින් මවාගත්ත චිත්‍රය, එක කියන චිත්‍රය, දෙක කියන චිත්‍රය තමයි අපි උපයෝගී කරගන්නේ අරමුණේ සිට පවත්වන්න. ඒක ඇවිල්ලා අපි යොදා ගන්න නිකන් උපකරණයක් පමණයි. යම්කිසි හෝඩුවාවක් නැත්තම් නිමිත්තක් මෙනෙහි කිරීමක් පමණයි. හැබැයි අපි අස්පනා පිට තියෙන අරමුණ පොඩ්ඩක් විමසන ගතිය අඩු වෙනවා. අරමුණ විමසීම වෙනුවට අපි වැඩි වාර ගණනක් වැඩි අරමුණු ගණනක ඉන්න උත්සාහවන්ත වෙනවා. ඒ හරහා සමාධියක් දිනු වෙනවා. ඒ නිසා ඔතෙන්දී සමාධියයි සතියයි සම්පජඤ්ඤයයි කියන කාරණා අපි පොඩ්ඩක් වෙන් වශයෙන් දැනගත්තා නම් හොඳයි. දැන් ඔය ක්‍රමයේ හරහා හිත සමාධියට පිටි අබ්බාර වෙලා වැඩි වෙලාවක් ඉන්නවා ඇත්ත. හැබැයි හිත අර අරමුණ ගැන කරන විමසීම ටිකක් අඩු වෙලා අපේ ප්‍රඥාවට ලැබෙන පෝෂණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මෙහෙම කරන්න පුළුවන් ඕනනම් දැන් ඔය ක්‍රමයේ ටික වෙලාවක් අනුගමනය කරලා ඊට පස්සේ ඕක නතර කරනවා. නතර කළා දැන් ආයි බලනවා හුස්මට මොකද වෙලා තියෙන්නේ. මේ වෙලාවේ හුස්ම උණුසුම්ද? මේ වෙලාවේ හුස්ම සිසිල්ද? මේ වෙලාවේ හුස්ම දිගද? මේක කෙටිද? නැත්නම් මේ ගත වෙන්නේ ආශ්වාසයේ මුලද? නැත්නම් මැදද? අගද? මේ ගත වෙන්නේ ප්‍රශ්වාසයේ මුලද? මැදද? අගද? කියලා දැන් නැවතත් අපි මේ මතුවෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේම විස්තර කරලා බලන්න, ඒක විභාග කරලා බලන්න, ඒක විශ්ලේෂණය කරලා බලන්න උත්සාහන්ත වෙනවා. එතකොට මේ අපි ඇවිල්ලා එලියෙන් දාගත්ත දෙයක් કૃතිම දෙයක් නෙමෙයි මේ විශ්ලේෂණය කරන්නේ, මේ අස්පනා පිට සිද්ධ වෙන දේ. එතකොට අපි නැවතත් අන්න විපස්සනා පැත්තකට, සම්පජඤ්ඤය දිනු කරන පැත්තකට, නුවණ දිනු කරන පැත්තකට නැවතත් අපි අවතීර්ණ වෙනවා. අනිත් එක තමයි, අනිත් කාරණාව තමයි දැන් කලින් කරගෙන ගිය භාවනාවේදී දැන් නිලන්ත කිව්වා හුස්ම රැලි 50ක් විතර වෙනකොට හිත පිට යන්න පටන් ගන්නවා කියලා. ඒකේ වැරද්දකුත් නැහැ. මොකද දැන් හුස්ම රැලි 50ක් යනකොට ඒ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් අරන් ඇති. හුස්ම රැල්ල සියුම් වෙන්න පටන් අරන් ඇති. කලින්ට වඩා හුස්ම රැල්ල දැන් සියුම්. එතකොට ඒ බඳු සියුම් අරමුණක සිහිය පවත්වන එක ටිකක් අමාරුයි. එතකොට ඔන්න හිත ආයි පිට යනවා. එතෙන්දී අපි කරන්න තියෙන්නේ අර මෙනෙහි කිරීමක් ඉදිරිපත් කළා, මේක තව පවත්වන්න උත්සාහ කිරීමට වඩා කමක් නැහැ පිට ගියාදෙන් මම දැනගත්තට පස්සේ ආයි ගන්නවා කියලා මේ ක්‍රමෙම දියුණු කරගෙන යනවා. එතකොට එහෙම යන්න යන්න ඒ සියුම් අරමුණකත් නැත්නම් අරමුණ සියුම් වුණාමත් සිහියෙන් ඉන්න පුළුවන් හැකියාව අපි ගාව පොඩ පොඩ දියුණු වෙන්න ගන්නවා. ඒක අර මේ කලබල ඇස්සේ තමයි අපි කරන්නේ. හිත පිට යනවා. හැබැයි ආයෙත් අපි දැනගත්තට පස්සේ ආයෙ ගෙනල්ලා තියෙනවා. ආයෙත් හිත පිට යනවා, ආයෙත් ගෙනල්ලා තියෙනවා. ආයෙත් පිට යනවා, ආයෙත් ගෙනල්ලා තියෙනවා. පස්සේ අපිට පුළුවන් වෙනවා මේ සියුම් අරමුණෙත් හිත පිට යවා ගන්න නැතුව ඒ සියුම් අරමුණේ විස්තර විභාග බලන්න පුළුවන් වෙනවා.
හැබැයි දවසම
ඉන්න අසබෝන් ගුමන් ඉන්නත් දෙවන්
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තුනක් වගේ තියෙනවා. දෙකක් විතර. ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේ හැම වෙලෙම කියනවා ඇණයක් ගලවන්නේ නියම කැලලක් යදා ගන්න කියලා. ඒ ඇණයම තොප්පිය පාවිච්චි කරන්න ඕනේ කැණයක් ගලවන්න කියලා. ඒකේ සම්බන්ධ හේතුව මට අද ධර්ම දේශනාවේදී හිතුනේ මේ අපිට ද්වේෂයක් ආවම මේ ද්වේෂෙම යූස් කරන එක ඒක සම්බන්ධයක් තියෙනවා කියලා එතන එහෙම කතාවක් තමයි මට අතුරු තේරුම් ගියේ. මම අදිතේ පළවෙනි ප්‍රශ්න අහන්නත් එක දෙකක් කතා සම්බන්ධ සාකච්ඡා කරා. ඉතින් මට තේරිච්ච විදිහෙන් නම් යණයක්කින් යණයක්ම ගලවනවා කියන එක තමයි මම හිතන්නේ. කාම ඡන්දයක් හරි ව්‍යාපාදයක් ආවම ඒ ද්වේෂයක් ඇති වෙච්චාම මේ ද්වේෂෙම යූස් කරන්න ඒ ද්වේෂය ගැන අඳුරගෙන ඒ ද්වේෂය යටපත් කරගන්න.
එතනදී ඇත්තම දේශ යටපත් කිරීම කියන වචනය ගැලපෙන්නේ නැහැ. ඔව්. මොකද අපි මෙතනදී යටපත් කරන්නේ නැහැ ධම්මානුපස්සනාවේදී ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. ඒකට වහල් නොවි ඒකෙන් බැහැර වෙලා එයාගේ මුළු ජීවන ප්‍රවෘත්තිය නිසිනින්දේ ගත කළා එයාටම ෂේ වෙලා යන්න ඉඩ දෙනවා.
මට ගොඩක් වෙලාවට ද්වේෂයක් හරි එහෙම නැත්නම් කාම ඡන්දයක් හරි මොකද කාම ඡන්දයක් වශයෙන් පටන් ගන්නකොට අඳුර ගන්න පුළුවන්. ද්වේෂයක් ආවොත් ඒකත් ව්‍යාපාදයක් කියලා අඳුර ගන්න පුළුවන්. එතකොට මට ප්‍රශ්නේ තියෙන්නේ ඒ විදිහ දෙයක් ආවොත් මම තරාගම් වාචිත්තම් කියලා එහෙම අඳුරගෙන ඒක දිහා බලනවද? ද්වේෂයක් ආවොත් සදෝ සංවාචිත්තම් කියලා අඳුර ගන්නවද? එහෙම නැත්නම් කාම ඡන්දයක් කියලා අඳුර ගන්නවද? ඒතකොට මේ චිත්තානුපස්සනාවේ ඒවත් එක පාටලෝ ගැනීමක් වෙනවා වගේ කියලා නිකන්.
හරි. දැන් ඇත්තටම මේ මොකද පැටලෙවිල්ලකට වඩා චිත්තානුපස්සනාව තව සියුම් වීමක් කියලා හිතන්න පුළුවන් ධමනුපස්සනාව කොටසට එනකොට ඔය කාරණාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ චිත්තානුපස්සනා කොටසදී අපි කතා කරන්නේ මොකද මේ වෙලාවේදී සරාගසිතක් තියෙනවා. ඒක සරාගසිතක් වශයෙන් දැනගත්තා. ඉතින් ඒකම තමයි ධම්මානුපස්සනාවේ අපි ඔය කතා කරපු නීවරණවල මුල් කොටසෙත් තියෙන්නේ. සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් මේ වෙලාවේදී කාමච්ඡන්දයක් තියෙනවා. කාමච්ඡන්දයක් තියෙන කියලා දැනගත්තා. ඉතින් එතකොට අපිට තාම අර ඒකේ මූලික මට්ටම නැත්නම් ආරම්භක මට්ටම මුල් පියල්ල දැනගන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි වර්ධනය වෙච්ච මට්ටමකදී අපි ආන දැන් හිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. හිත දැන් සරාගසිතක් කියලා තේරුම් ගන්නවා. හැබැයි ඉන් එහාට ගෙනියනවා ධම්මානුපස්සනාවේදී. ධම්මානුපස්සනාවේ ඊට පස්සේ කියන්නේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති තංච පජානාති. මේ කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක්. දැන් මේ කාමච්ඡන්දේ හට ගැනීමක් එයා තේරුම් ගන්නවා. ඒ වගේම මේ හටගත් කාමච්ඡන්දය බැහැරවීමක් එයා තේරුම් ගන්නවා. බැහැර වුණාට පස්සේ යම් කාල පරිච්ඡේදයක් කාමච්ඡන්දයෙන් තොරව වාසය කිරීමක් එයා තේරුම් ගන්නවා. දැන් එතකොට අරිට වඩා පුළුල් මට්ටමකින් අපේ හිත අපි ගැන දැනුවත් වෙනවා. හිත ගැන අධ්‍යයනය කරනවා. හිතේ ඒ හාත්පස දැන ගැනීමක් කාමච්ඡන්දය ගැන එයාගේ හැසිරීම ගැන චරණය ගැන හාත්පස දැන ගැනීමක් ධම්මානුපස්සනාවේ තව ටිකක් ගැඹුරට ගෙනihලා තියෙනවා. ධම්මසංඝ සේනා තෙරුවන් සරණයි. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පස්සෙන් තුන් වන්දි තුන් වරං චාරිපුත්තාදි තේදාන ආගන්තම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.